මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආදිවශ්ම ශීල සමාදන් වන নমස්කාර. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. යම්පි බුද්ධං සරණං ගච්ඡාමි. යම්පි ධම්මං සරණං ගච්ඡාමි. යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධං ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදී ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්ති දේවතා. සද්ධම්මං රාජස්සන්තු සංඝ මොක්ඛනං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුතෝ සරානි මත්තන්ති කත්ථ වණ්ඨං වට්ඨති. කත්ථ නාමං ච රූපං ච අසේසං උපරුඤ්ජති. යත් ආපෝ ච පඨවී තේජෝ වායෝ න ගාධති. අතෝ සරානි මත්තන්ති එත්ථ වණ්ඨං වට්ඨති. එත්ථ නාමං ච රූපං ච අසේසං උපරුඤ්ජති.
සදහවත් පින්වතුනි, සසර පැවැත්ම එකම වටවලල්ලක යාමක් බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයාට හෙළි කර වදාලා, සංසාර වට්ට කියන වචනේ නියම අර්ථයත් ඒකයි. සංසරණය නිස්සරණය කියන වචන දෙකෙන් එලිදරව් වෙන්නේ වටවලල් එක කරකැවීම සහ එයින් මිදීම කියන අර්ථය. දීර්ඝ කාලයක් එකම වටවලල්ලේ කරකැවෙනකොට එක්තරා කරකැවිල්ලක් ජවයක් ඇති වෙනවා. ඒ නිසාම ඒ වටවලල්ලෙන් මිදීම ඉතාමත්ම දුෂ්කර කාරණා. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය තුලින් ලෝකයාට හිරි කර වදාළේ ඒ වටවලල් යාමේ හේතුවත් එයින් මිදීමේ මාර්ගයක් කියන දෙකයි. අද මේ අපි මාතුවා කරගත්තු ගාථා දෙකේ අඩංගු වෙන්නේ අන්න අර සංසරණය නිස්සරණය කියන මේ දෙපැත්තයි. මේ ගාථා දකින්න ලැබෙන්නේ සංයුත් සංගියේ දේවතා සංයුත්තේ. මේ ගාථා දෙකෙන් පළමුනි ගාථාවේ තියෙන්නේ එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ගැඹුරු ධර්ම ප්‍රශ්නයක්. දෙවෙනි ගාථා බුදුරජාණන් වහන්සේ ඊට දුන්න පිළිතුර දැක්කෙනවා දෙවෙනි ගාථාවෙන්. මේකේ අර්ථය අපි සාමාන්‍ය අර්ථයේ තලකා ගන්න බලමු. කුතෝ සරා නිමත්තන්ති තත්ත වට්ටං නවට්ටති. කොතනින් දියවැල් නවතිද? කුතෝ සරා නිමත්තන්ති තත්ත වට්ටං නවට්ටති. කොතැනක දියසුලිය නොකර කැවෙයිද? තත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. කොතැනක නාමයත් රූපයත් සම්පූර්ණයෙන්ම උපරෝධණය වේද? වලක්පාලනු ලැබේද? ඒ දේවතාවය ඇසූ ප්‍රශ්නයයි. උන බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. යම් තැනක ආපෝ පඨවි තේජෝ වායෝ කියලා කියන මේ මහා භූත ධර්මයන් නගාධති කියලා කියන්නේ ප්‍රතිෂ්ඨාවක් නොලබාද අතෝ සරා නිමත්තන්ති. අන්න මෙතනිනුයි ඒ දියවැල් නවතින්නේ. එත්ත වට්ටං නවට්ටති. මෙතනයි ඒ දිය සුලිය කරකැවෙන්නේ නැත්තේ. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. මෙතනයි නාමයයි රූපයයි සම්පූර්ණයෙන්ම උපරෝධණය වන්නේ, වලක්වාලනු ලබන්නේ. ඔන්න එතකොට ඒ ගාථාදිගේ සාමාන්‍ය අර්ථය අපි කිව්වා. මේ පින්නතුන්ට පේනව ඇති, තේරෙනව ඇති ඉබේටම මේක එක්තරා විදිහක ප්‍රහේලිකා ගාථා දෙකක්. ඉතින් මේ ගාථා දෙකේම තියෙන වටිනාම වචනේ අපිට පේන හැටියට වට්ටම් කියන වචනයයි. අර වටවලල්ලේ යාම කරකැවීම කියන අර්ථයකින් තියෙනවා. ඒ වගේම දියවැල් සම්බන්ධ වටවලල්ලේ යාමක් මෙතන කියවෙන්නේ. ඇත්ත වශයෙන්ම මෙන්න මේ කාරණය නිසා තමයි අපි මේ මෑතක ඉඳලා පටිච්චසමුප්පාදයේ ධර්මය තේරුම් කරන්න දිය සුළි උපමාවක් මතු කරගත්තේ. බුද්ධ දේශනාවට විරුද්ධ එකක් නෙවෙයි ඒක. නමුත් අවාසනාවකට වගේ මේ පින්නතුන් බැලුවොත් මේ ගාථාවේ අර්ථය ත්‍රිපිටක පරිවර්තන ග්‍රන්ථවල දකින්න ලැබෙන්නේ මෙන්න මෙහෙම එකක්. අත්ත වට්ටං නවට්ටති කියන්නේ සසර වැසි කොහි නොවසීද කියලා. කොයි තරම් දුර්වල එකක්ද? අත්ත වට්ටං නවට්ටති කියන්නේ සසර වැහි කොහි නොවසීද කියලා. මේ වැහි කතාවෙන් පරිසම්පාද ගැඹුරු පැත්තක් ආවරණය වෙලා තියෙනවා. ගහිලා යනවා. ඉතින් මෙන්න මේ වට්ට පිළිබඳ කතාන්තරයේ ට අදාළව අපි නොදුත් දේශනාවල මේ පින්නතුන්ට කියලා ඇති ගිය දේශනාවෙත් යම් ප්‍රමාණයකට අර දිය සුලිය පිළිබඳ උපමාව අද වඩාත් සවිස්තර වේ ගැන කියන්න බලාපොරොත්තු වෙනවා. දිය සුලියක් කියන එක අපි හිතමු ගඟක හැදෙන ආකාරය අපිට හිතා ගන්න පුළුවන් නම් ඒක මේ විදිහට ආයි වෙන්නේ. ගඟක වතුර මහ ජල කඳ සාමාන්‍යයෙන් පහළට ගලා බැසීමයි සිරිත. නමුත් යම් කිසි දියවැලක් විපරීත අන්දමින් අස්වාභාවික අන්දමින් මහා ජල කඳට එරෙහිව යන්න යම් උත්සාහයක් දරනවා. ටික දුරක් ගියාට පස්සේ කරන්න බැරි වැඩක් මේ කරන්න යන්නේ. ගිහිල්ලා අන්තිමට අර මහා ජල කඳේ හැපිලා තෙරපිලා වටවෙලා වටරවුමේ ගිහිල්ලා ඉසි වෙලා වටරවුමේ ගිහිල්ලා ආපහු අර වතුරෙන්ම තල්ලු වෙලා ආයෙත් උත්සාහ දරනවා ඉස්සරහට යන්න. ටිකක් ඒක සලකා ගන්න පුළුවන් මේ පිනතුන හිතා ගන්න. ඒ කරන නිෂ්ඵල ප්‍රයත්නේ තුලින් මෙන්න අන්තිමට කලක් යනකොට දිය සුලියක් බවට පත් වෙනවා. ඒ දිය සුලිය ඉස්සරහට යන්න බැරි නිසා දිය සුලියේ ආව ජවය අන්තිමට එක තැන කරකැවෙන ජවයක් බවට පත් වෙනවා. ඒකම ඒක පහළට හාරගෙන යනවා. පතුල පැත්තේට හාරගෙන ගිහිල්ලා ඒකට මේ පිනුතුන් දන්නවා යොදන වචනේ පහතාලයක්. දිය සුලියක් තියෙන තැනක පහතාලයක් යටින් තියෙනවා. එතකොට මේ පාතාලයේ හැදෙනවත් එකම තම දෙයක් සිද්ධ වෙනවා. එතරම් ඌනතාවක් උඩ වතුර හරියේ ඌනතාවක් අඩුවක් ඇති වෙනවා. ඒක පුරවා ගන්න මහ භයානක ආකර්ෂණ ශක්තියක් දියසීලුකට ඇති වෙනවා. ඒක තමයි කෙනෙක් බය වෙන්නේ ඔය පීනනකොට එහෙම දියසීලුට වුණොත් ඉවරයි. එනේන එකක් ඔක්කොම ඇතුළට ඇදගන්න ඒ නිම්වලල්ලට අහු වෙන හැම එකක්ම ඇදගන්න ආකර්ෂණ ශක්තියක් උපාදානයක් ඇති වෙනවා දියසුලියට. ඉතින් ඒ වගේම මේ දියසුලිය ක්‍රියාකාරීත්වය ගැන හිතලා බලනකොට එතන තියෙන විශේෂත්වය ඒක එක්තරා ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත්වීම නිසාම අපිට ගඟත අතන මෙතන කියලා පෙන්වන්න පුළුවන්. ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා අතන මෙතන කියලා පෙන්වන්න පුළුවන්. ඉතින් මේ දියසුලිය මේ විදිහට යන අතරේ කාලයක් තිස්සේ අර නිම් වලල්ලත් පළල් වෙනවා. ඕක දැන් මේ අපි කිව්වේ දියසුලිය ආශ්‍රයෙන් කිව්වේ හිතාගන්න අර දැන් ඒකට උපමේය හැටියට කිව්වොත් ලෝක ස්වභාවයේ අනිත්‍යතාවයි. නමුත් මේ සත්‍යයා තුල තියෙන විපල්ලාස ධර්ම අනිත්‍ය නිට්ටය හැටියට හැඟීම අසුබදී සුභ හැටියට හැඟීම සැලකීම දුක් සහිත දේ සැප හැටියට සැලකීම අනාත්ම දේ ආත්ම හැටියට සැලකීම කියන විපල්ලාස ධර්ම වලින් පෙන්නුම් කරන අවිද්‍යාව නිසා යම්කිසි සංස්කාර වේගයක් ඉස්සරහට තල්ලු වෙලා යනවා. ඉදිරියට යන්න බැරි වුණාම අර විදියට කරකැවිලාවිලා අන්න ඒ සංස්කාර ඒ දවය තුලින් තමයි අන්න අර දියසුලිය ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න දැන් අර අවිද්‍යා සංස්කාර දෙක තුලින් අර නාම රූප විඥාන කියන එක ඕක දැන් තේරුම් ගන්න උපකාර වෙනවා. අපි කියවනේ බොහෝ අවස්ථාවල විඥානයත් නාම රූපයත් අතරයි මේ දියසුලියක් පවතින්නේ කියලා. ඒකම අපි බොහෝ අවස්ථාවල පෙන්ලා දුන්නා. දැන් බොහෝ දෙනා තෝරන ආකාරයට නෙවෙයි නාම රූප කියන එක පෙන්න්නේ ඒ කෙටියෙන් ගත්තොත් ඒ නියම නාමයක් නෙවෙයි නාම ස්වરૂපයක්. නියම රූපයක්වත් නෙවෙයි නාම මාත්‍ර රූපයක්. ඒ කිව්වේ නාම ධර්ම කියන එක අපි තවදුරටත් පස්සෙත් එක තෝරනවා. සාමාන්‍යයෙන් දක්වනවා නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ හිත පිළිබඳ යම් ධර්ම පහක්. ඒක ආශ්‍රයෙන් තමයි ඊළඟට අර මහා භූත ධර්ම පඨවි ආපෝ තීජෝ වායෝ කියන මහා භූත ධර්මා ඒව අඳුනගන්නේ අර නාම ධර්ම තුලින්. ඒකයි ඒක නාමය කියලා කියන්නේ. ඒ හැඳින ගැනීම තුලින් රූප පිළිබඳ සංඥාවක් ඇති කර ගන්නවා. එතකොට මේ දියසුලිය මිත්‍යා එහෙම නැත්නම් ව්‍යාජ දෙයක්. ඇත්ත වශයෙන් සංස්කාර කියන වචනේ පවා තියෙනවා. හිතලා බැලුවොත් මේ පින්නතුන්ට අර ඇඳීම සකස් කිරීම ඒ විදිහේ ව්‍යාජ බවක් හඟවන විශේෂයෙන්ම නාට්‍ය වේදිකා ආදියට අදාළව අපි නොයෙකුත් උපමා දීලා තියෙනවා. අවිද්‍යාව තුන කියන්නේ සංස්කාර වේගය අන්තිමට කරන්නේ අර විඥානයත් නාම රූපයත් අතර කියන අර තෙරපුම. අපි ඒක නොයෙකුත් ආකාරයෙන් ඔය පහුගිය දේශනාවේදී දාන නැදිලි ඊළඟට ඒ දඬු උඩ බල්ලා මේකත් දේවල් වලින් අපි පෙන්නවා. දියසුලියේ ක්‍රියාකාරීත්වයම ඒ ද්වේතාවක් හැටියටපත් වෙලා අන්තිමට මේ පැවැත්මක් මවාපාන කොටින්ම කියතොත් අර විපරීත පැවැත්මක් මවාපාන දියසුලිය. ඒකයි අර අතන මෙතන කියලා කිව්වේ විපරීත පැවැත්මක් අර ගඟ තුල. ඉතින් මෙන්න මේක ආශ්‍රයෙන් ඉතින් පටිච්චසමුප්පාද ධර්මයේ අපි අර මූලික කාරණා ටික මතු කර දුන්නේ. ඉතින් මේ උපමාව තවදුරටත් කල්පනා කරලා බලනකොට විඥානයේ ස්වභාවයක් වෙන විඥාන හඳුන්වන්නේ මායාවක් හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ මායාව මොකක්ද? ඒ විඥානයේ පිළිඹු කරන ස්වභාවයක් තියෙනවා. හරියට වතුරක වගේ. ඒ පිළිඹු කරන ස්වභාවය නිසා විඥානයේ අර නාම රූපයේ පිළිඹු වෙනවා. ලෝකයා මේක සත්‍යයක් හැටියට ගන්නවා. ඇත්ත නමක් ඇත්ත රූපයක් හැටියට අරගෙන ඕන් එතන ඉඳලා තමයි අර පටලැවිල්ල තියෙන්නේ. ඒකට අපි නොයෙකුත් විදියට අර ක්‍රිකට් ක්‍රීඩා දාමැදිලි ආදි වශයෙන් දෙපිලකට බෙදලා කරන එක්තරා තනගයක් හැටියට තේරුම් කළා. ඊට වඩා පැහැදිලි වශයෙන් අර ඒ දණ්ඩ උඩ බල්ලා උපමාව දැන් හුඟක් රටේ ගිහිල්ලා තියෙන බව පේනවා. ඒ දණ්ඩ උඩ බල්ලා නොයෙකුත් ආකාරයෙන් දේශනාවල අහන්නත් ලැබෙනවා. ඉතින් ඒ වගේම ඊට වඩා මෑතකදී අපි මේ පින්වතුන්ට බොහොම රසවත් විදි උපමාවකුත් මතු කරා. ග්‍රීක දේව කතාවක් ආශ්‍රයෙන් නාසිරස් කියන තරුණයා රූමත් තරුණයෙක් ඒ එතෙක් තමන්ගේ මුහුණ දැකලා නැති යන තරුණයෙක් ඒ සැලේ යනකොට පොකුණකට නැඹුරුනහම ඒ දෙවඟනක් කියලා රැවටිලා තමන්ගේ ස්වරූපයට නැවත නැවතත් වැළඳ ගන්න උත්සාහ කළා. අන්තිමට එතනම ආලයෙන්ම ජීවිත පූජා කර තමන්ගේම රූපයට පිළිගමුවට. අන්න එතකොට ඒ විදිය දෙයක් මේ විඥානයත් නාම රූපයත් අතර පවතින බව පෙන්වුම් කරන්නයි අපි ඒ ටික කිව්වේ. ඊළඟට දැන් එතකොට මේ මිදෙන්නේ කොහොමද? ඔන්න ඒ ප්‍රශ්නයයි දැන් ඊළඟට තියෙන්නේ. එතෙන්දී අපට වටිනා සූත්‍ර රාශියක් දැන් සූත්‍රවල සඳහන් වෙනවා, දැක් වෙනවා. කොටින්ම කියතොත් බුද්ධ දේශිත සූත්‍ර ගන්නවාකම අපි මේ කියාපු එක අමුතුවෙන් අපු හදාපු එකක් නෙවෙයි. විඥානයත් නාම රූපයත් අතර අන්‍යමඤ්ඤ පච්චේතාවක් අන්‍යෝන්‍ය ප්‍රතිතාවක් කියන බව බුද්ධ දේශනාවේ තියෙනවා. සිය දේශනා කීපකම විඥානයත් නාම රූපයත් අතර අන්‍යෝන්‍ය ප්‍රතිතාවක්. ඒ කියන්නේ විඥානය නිසා නාම රූපය පවතිනවා, නාම රූපය නිසා විඥානය පවතිනවා. ඒකයි අපි දියසුලෙකට උපමා කළේ. ඉතින් මෙන්න මේ දියසුලියෙන් මිදීමේ මාර්ගය, එහෙම නැත්නම් මේ සංසාර වටවලන්ගෙන් මිදීමේ මාර්ගය හරි ලස්සනට අපිට දකින්න ලැබෙනවා. මහා පදාන සූත්‍රයේ අපේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ වගේ දීර්ඝ කාලයක් දුෂ්කර ක්‍රියා කළා නෝවේ. නමුත් යම් අවස්ථාවක සම්බෝධි ඥානයට සුදුසු අවස්ථාවක් ලැබුණාම ඒ බෝධිසවාණන් වහන්සේ ඒ යෝනිසෝ මනසිකාර්ය තුලින් පටිච්චසමුප්පාද ධර්මයේ මෙනෙහි කරලා අර විඥාන නාම රූපයේ අඤ්ඤමඤ්ඤ පච්චේතාව හෙලිකරකට ආකාරයේ කදිමට දැක්වෙන මහා පදාන සූත්‍රයේ අපි කෙටියෙන් දැක්වුවොත් මෙහෙම ඒ බෝසතාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතුවා කියලා කියනවා. කුමක් ඇති කල්හිද ජරා මරණය වෙන්නේ? කුමක් ප්‍රත්‍ය කරගෙනද ජරා මරණය? දැන් දන්නවනේ අර 12 අංග 12 අපි මේ කලින් දවසෙත් කිව්වා. අවසානයේ තියෙන ජරා මරණ, ජරා මරණ, ශෝක පරිදේව ව්‍යාධිය කියන්නේ. ඒකට ජරා මරණය ඇති වෙන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙන? කුමක් ඇති කල්හිද ජරා මරණය වෙන්නේ කියලා තමන් වහන්සේම මෙනෙහි කළ බැලුවා. දැන් අත් වශයෙන් පින්නතුනේ හිතා ගන්න යෝනිසෝ මනසිකාර කියන වචනේ අර්ථය ඒක විග්‍රහ කළොත් යෝනි කියලා කියන්නේ යමක් හටගන්න ස්ථානයයි ප්‍රභව ස්ථානයයි. යෝනිසෝ මනසිකාර කියලා කියන්නේ යමක් හටගන්න තැන අනුව මෙනෙහි කිරීමයි. කියන්නේ හේතු ප්‍රත්‍ය සැලකීමයි. හේතු ප්‍රත්‍ය සැලකීමයි. එතකොට මොන ජරා මරණය ඇති වෙන්නේ කුමක් හේතු කරගෙනද? කුමක් නිසාද? කුමක් ඇති කල්ලිද කියලා එහෙම හිතුවාම ඔන්න ඒ බෝසතාණන් වහන්සේට වැටහුණා කියනවා ජාතිය නිසා, ජාතිය පවතින නිසා ජරා මරණයක් තියෙන. ජාති කියලා කියන්නේ උපත බව දන්නවනේ. උපතක් කියලා දෙයක් තියෙන නිසා තමයි ජරා මරණයක් කියන දෙයක් තියෙන්නේ. ඔන්න ඒ විදිහට ඊළඟට යෝනිසෝ මනසිකාර්ය විහිදුවලා බලනවා කුමක් ඇතිකල් හිත ජාතිය වෙන්නේ, උපත වෙන්නේ. කුමක ප්‍රත්‍ය කරගෙන ජාතිය පවතින්නේ. ඊළඟට උන්වහන්සේට තේරුණා භවයේ, භවය කියන්නේ පින්වතුනේ පැවැත්ම. පැවැත්මක් ඇතිකල්හි ජාතියක් කියලා කියන්නේ. පැවැත්මක ආරම්භයනේ ජාතිය, ඒකයි. පැවැත්ම කියලා දෙයක් ඇතිකල්හි ජාතිය කියන උපතක් තියෙනවා. ඔන්න ඊළඟට බැලුවා කුමක් ප්‍රත්‍ය කරගෙනද භවය වෙන්නේ? කුමක් ඇතිකල්හිද භවය වෙන්නේ? කුමක් ප්‍රත්‍ය කරගෙනද භවය තියෙන්නේ? ඔන්න එතකොට වැටහුණා උපාදානය කියලා කියන අල්ලා ගැනීම මතයි, අල්ලා ගැනීම තුලයි භවය කියන පැවැත්මක් තියෙන්නේ. ඒකයි ප්‍රත්‍ය. ඔන්න ඒ විදිහට දැන් කෙටියෙන් සලකා ගන්න. ඊළඟට උපාදානීය ප්‍රත්‍යයස වෙනකොට අහුණා තණ්හාව. තණ්හාවේ ප්‍රත්‍යශයාගෙන යනකොට අහුණා වේදනාව. වේදනාවේ ප්‍රත්‍යශයාගෙන යනකොට අහුණා ස්පර්ශය. ස්පර්ශයේ ප්‍රත්‍යශයාගෙන යනකොට අහුණා සලආයතනය කියලා කියන්නේ පින්වතුනි ආයතන හයකට අරගෙන තියෙන්නේ සමහර විට 12 හැටියට දක්වන ඇහැකන නාසය දිවකය මන කියන ඒ හයට එන අරුමුණුත් එක්ක. ඒක හයක් හැටියට ගත්තොත් සලආයතනය. ඇසකන නාසය දිවකය මන ඊළඟට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා තියෙන. ඒවා යුගල හැටියට ගත්තොත් ඒක සලආයතනය. එතකොට ඒ ආයතන නිසා ස්පර්ශයක් තියෙනවා. ඔන්න ඊළඟට හිතනවා කුමක් ඇතිකල්ලිද සලආයතනයක් තියෙන. කුමක් ප්‍රත්‍යකින සලආය. නාම රූපයක් ඇතිකල්ලි සලආයතනිය තියෙන. නාම රූපයයි ප්‍රත්‍ය කියන ඔන්න තේරුණා. ඊළඟට කල්පනා කරනවා කුමක් ඇතිකල්ලිද නාම රූපයක් තියෙන. කුමක් ප්‍රත්‍යකින නාම රූපය. විඥානය ඇතිකල්ලි නාම රූපය තියෙන. විඥාන ප්‍රත්‍යකරගෙන නාම රූපය. ඊළඟට තමන් මහන්සියම සොයලා බැලුවා කුමක් ඇතිකල්ලිද විඥානය වෙන්නේ? කුමක් ප්‍රත්‍යකරගෙනද විඥානය තියෙන්නේ? හිතලා බලනකොට ඔන්න එනවා නාම රූපය ඇතිකල්ලි විඥානය. නාම රූපය විඥානයේ ප්‍රත්‍ය. අන්න අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව. එතකොට ඊළඟට ඒ උන්වහන්සේ හිතුවයි කියලා කියන බුදුර අපේ බුදුරජාණන් වහන්සේ කියනවා විපස්සී බෝසතාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතුවයි. පච්චුදාවත්‍යති කෝ ඉදං විඥානං නාම රූපං මහානාපරං ගච්ඡති. ඒ කියන්නේ පච්චුදාවත්‍යති කියන්නේ ආපස්සට කරකැවිලා එනවා. මේ විඥානේ ආපස්සට කරකැවිලා එනවා. ඊට එහාට යන්නේ නැ, වෙනෙහිකට යන්නේ නැ, ආපහු නාම රූපයට එනවා. ඒ ටික සලකා ගන්න පුළුවන් නේද මේ පින්නතුන්ට? අපි අර කියාගෙන කියාගෙන ගිහිල්ලා නාම රූපයේ හේතුව ප්‍රත්‍යස වෙනකොට විඥානයයි. ඊට පස්සේ විඥානයේ හේතු ප්‍රත්‍යස වෙනකොට ආයිමත් නාම රූපයයි. අන්න ඒකයි කිව්වේ. ඒක නිකන් ආපහු හැරිලා එනවා. කියලා ඊළඟට ඒක තුලින් මේ හේතු ප්‍රත්‍යයන්ගේ හට ගැනීම සමුදේ පැත්තේ ඉදි කරගත්තු ආකාරය මෙතන කියන්නේ. ඊළඟට උන්වහන්සේ හිතුවලු මේ විඥානේ නාම රූපයෙන් ඔබට යන්නේ නැහැ, ඊට එහාට යන්නේ නැහැ. නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ, විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය. හැබැයි ඔන්න එතන ඉඳලා තියෙනවා ආපහු නාම රූපය තියෙන නිසා තමයි සලආයතනය නිසා, පස්සේ නිසා වේදනා, තණ්හා ආදී වශයෙන් කියලා මෙසේ මේ සියලු දුක්ඛස්කන්ධේ හටගන්ම වෙනවා. ඔන්න සමුදේ පැත්ත. එහෙම තේරුම් අරගෙන බෝසත්යන් වහන්සේ සමුදයෝ සමුදයෝ හට ගැනීම කියලා ඒක පිළිබඳව පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව එතන කියවෙනවා. හරියට අර අපේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙන ආකාරයට කුමුදපාදී ඥානං උදපාදී විද්‍යාවුදපාදී ආලෝකෝදපාදී පඤ්ඤාවුදපාදී විද්‍යාවුදපාදී ආලෝකෝදපාදී වශයෙන් ඒ පටිච්චසමුප්පාදයේ සමුදාය පැත්ත උදාකරගෙන ඒ ගැන උදන්නැනු බවත් ඒ ගැන තේරුම් ඒක සලකාගත්තු හැටියට දැක් වෙනවා. එහම ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ උන්නේ සමුදේ පැත්ත. උන්න ඊළඟට ඒකම උන්වහන්සේ බෝසතාණන් වහන්සේ ඊළඟට හිතුවා අනිත් පැත්තට, ඒ කියන්නේ නිරෝධය පැත්ත. ඒකත් අර කෙලවරේ ඉඳලා කුමක් නැති කල්හිද ජරා මරණය නොවෙන්නේ, කුමක නැතිවීමෙන්ද ජරා මරණය නැති වෙන්නේ, කුමක් නැති කල්හිද ජරා මරණය නොවෙන්නේ, කුමක් නැතිවීමෙන්ද ජරා මරණය නැති වෙන්නේ. ඔන්න එතකොට තේරුණා ජාතිය නැතිවීමෙන් ජරා මරණයක් නැති වෙන්නේ, ජාතිය නිරෝධයෙන් නෙවෙයි ජරා මරණ නිරෝධයෙන්. ඊළඟට දැන් සරක ගන්න පුළුවන්නේ ආපස්සට අර විදිහට යනවා. කුමක් නැතිකල් හිත ජාතිය නැති වෙන්නේ, කුමක නිරෝධයෙන්ද ජාතිය. භවය නැතිකල් හි ජාතිය නැති වෙන්නේ, භව නිරෝධයෙන් ජාතිය නිරෝධයි. ඊළඟට ඒ වගේම උපාදානය නැතිවීම නිසා භවය නැහැ. ඊළඟට තණ්හාව නැතිවීමෙන් උපාදානයක් නැහැ. වේදනාව නැතිවීමෙන් තණ්හාවක් නැහැ. ස්පර්ශය නැතිවීමෙන් වේදනාවක් නැහැ. සලායතන නැතිවීමෙන් පස්සක් නැ ස්පර්ශයක් නැහැ. ඊළඟට කියනවා නාම රූපය නැතිවීමෙන් නාම රූපය නැති තැන සලායතනයක් නැහැ. ඊළඟට කියනවා විඥානය නැතිකල්හි නාම රූපයක් නැහැ. ඊළඟට ඉහට අහට යන්න බෑනේ. ඊළඟට කුමක් නැතිකල්හි නාම රූපය නැතිකල්හි විඥානය නැහැ. අන්න ආයිත් අතෙන්ට ඇවිල්ලා අර අන්‍යමන්‍ය ප්‍රත්‍යතාව අවබෝධ කරගෙන ඊළඟට එතන ඒක තන තියෙන වටිනා පාඩියක් ඒ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනෝ අධිගතෝ කෝමේ අයං විපස්සනා බෝධ බෝධාය විපස්සනා මග්ග සම්බෝධිය සඳහා විදර්ශනා මාර්ගයේ මාත් සොයාගත්තා. ඉතින් බලන්න මේ පටිච්චසමුප්පාද ධර්මයේ මේ හමස් පිළියෙට දාලා තියෙන එක මේක කෙලින්ම භාවනාවට අදාළ බව සම්බෝධියට උපකාර වෙන බව පැහැදිලිව පේනවා මේ. එතකොට උන්වහන්සේ වන නිරෝධපත්ත තේරුම් ගත්තට පස්සේ ප්‍රකාශ කරනවා දැන් මම සම්බෝධිය සඳහා අවශ්‍ය විපස්සනා මාර්ගයක් මේකින් පාදා ගත්තා. මොකද අර නැතිවීම ගැන කතා කරේ. එතකොට නාම රූපය නැතිවීමෙන් විඥානය නැති වුණා, විඥානය නැතිවීමෙන් නාම රූපය නැති වුණා. ඊළඟට නාම රූපය නැතිවීමෙන් සලආයතනත් නැති වෙනවා, පස්සත් නැති වෙනවා, වේදනාත් නැති වෙනවා, තණ්හත් නැති වෙනවා. මෙසේ සියලුම දුක්ඛස්කන්ධයේ නිරෝධය වේ කියලා ඔන්න ඔය එතකොට මේ ඥාය ස්තෝර ගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ ඊළඟට සඳහන් වෙන්නේ මෙච්චරයි මේ සූත්‍රයේ. ඒ විපස්සි බෝසතාණන් වහන්සේ විපස්සනා මාර්ගය උපකාර කරගෙන ඊළඟට පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධෙහි ඇතිවීම නැතිවීම උදයබ්බය සැලකුවා මෙන්න මේ විදිහට. මේ රූපයේ හටගැන්ම මේ රූපේ නිරෝධය, මේ වේදනාවේ හටගැන්ම මේ වේදනාවේ නිරෝධය, මේ සංඥාව හටගැන්ම මේ සංඥා. ඒ විදිහට විඥාණය දක්වා අර ඇතිවීම නැතිවීම උදයබ්බය සැලකුවාය. එහෙම සැලකලා නුබෝ කලකින්ම සම්බෝධිය ලබා. ඒක දිනක අපිට යමක් හිතා ගන්න පුළුවන්. ඒ උද්‍යබ්බේ සැලකීම කියලා කියන්නේ ඇතිවීම නැතිවීම සැලකීමයි. ඇතිවීම නැතිවීම සැලකීමේදී ඉබේටම මතුවෙනවා හේතුප්‍රත්‍ය. දැන් ඒක අපිට මහා පුන්නමාදී සූත්‍ර වලින් අපි ගිය දාසෙත් කිව්වා නෙමයි. රූපස්කන්ධේට හේතුප්‍රත්‍ය හැටියට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා බුදු ධර්ම හතර. වේදනාස්කන්ධේට හේතුව ස්පර්ශයයි. සංඥාස්කන්ධේට හේතුව ස්පර්ශයයි. සංස්කාරස්කන්ධේට හේතුව ස්පර්ශයයි. නමුත් විඥානස්කන්ධයට හේතුව නාම රූපයයි. අපිට හිතා ගන්න පුළුවන් විපස්සි බෝසතාණන් වහන්සේ අර විදියට උද්‍යබ්බය බැලීමේදී අන්තිමට කරේ මොකද්ද? විඥානයේ ඇතිවීම නැතිවීම බැලීමේදී ඉබේටම අහුවෙන නාම රූපය. ඒ නාම රූපය පිළිබඳ යෝනිසෝ මනසිකාර්ය සිුම් වෙන්න උන්වහන්සේ අන්නර කියාපු සියලු සංස්කාරින් නිරෝධ තත්ත්වයේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ සම්බෝධිය ලබාගත්තු බවයි එතන කියන්නේ. ඉතින් මේක අපි මේ කියාපු විග්‍රහයෙන් අපිට පේනවා පටිච්චසමුප්පාදේ කොයිතරම් වටිනා දෙයක්ද කියලා මේ ධර්මය. දැන් අපි චතුරාර්ය සත්‍ය ගැන පමණයි බොහෝ විට කතා කරන්නේ. නමුත් මේ කතාවෙන් තේරෙනවා ඒ පටිච්චසමුප්පාදේ ආශ්‍රයෙන් දැන් මොකද අර විඥානයේ හේතුප්‍රත්‍ය සේනකොට නාම රූප කියන එකයි මතුවෙන්නේ. අන්න ඒක ගැන ඔන්න දැන් තව ටිකක් අපි විස්තර කියමු. මේ කොතිබුත් මේවා කිව්වත් බොහෝ දිනාට අර සම්මත සම්ප්‍රදායගත මතයෙන් ඉවත් වෙන්න බැරි බවක් පේනවා. මම බොහෝ අවස්ථාවල පෙන්වුම් කරලා දීලා තියෙනවා සූත්‍ර දේශනා මාසින් බුද්ධ වචන ආසින් නාම ධර්ම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියන ධර්ම පහ පමණක් බව. ඒ ධර්ම පහ ඒව උපකාර කරගෙනයි පඨවි ආපෝ තේජෝ වායෝ අඳුනගන්නේ. ඒවයි තද බුරුල් බව, උණුසුම් සිසිල් බව ආදී වශයෙන් ඒවා ආස්තින අඳුනගන්නේ. ඒක නිසා තමයි අරක රූප සංඥාවක් වෙන්නේ. මේක නාම ස්වરૂපයක් වෙන්නේ. මූලිකව හඳුනගන්නේ භාෂාව ආස්තින නොවේ. අන්න අය කියපු වේදනා සංඥා. ඉතින් ඒ ටික ඇතැම් දෙනෙක් පටලවා ගන්නේ ඇයි වේදනාව කලින් පස්ත තියෙනවනේ. ඉතින් ඒක නිසා ඔය කොච්චර දේරුම් කළා තියුණාත් අර පොතපතේ තියෙනවා කියන්නේ සිද්ධ වෙනවා පස්සේ ඉස්සරහට දානවා කියලා සමහරු. ඉතින් ඒක මම තව තීරණ කරන්න දැන් මේ පින්නතුන්ට අඩු ගන්නේ මේ පින්නතුන්ටත් ඒක අමතක නොවන ආකාරයට පුළුවන් නම් දකුණු අත දිගු කරගන්න ඇඟිලි ටික දිගු කරගන්න. ඔය හැරි පොඩි අභ්‍යාසයක් දෙන්නේ නිදිමතයක් යන්නේ එක. එහෙනම් අත්ල දිගු කරන්න දකුණු අතේ. ඔන්න දැන් ඊළාට ගණින්න සූදානම් වෙන්නේ එකේ ඉඳලා. අංක එකට ගණින්නේ මොකද්ද මහපට ඇඟිල්ලද? නැහනේ. ආ සුලඟිල්ල නේද? සුලඟිල්ල මම අඳුනන්නේ මෙහෙමයි. කුඩා නමුත් දඟකාර සුලඟිල්ල. එයා තමයි වේදනාව. ඈ ඔන්න ඊළඟට එනවා දෙවෙන්න කවුද? වේදනා සංඥා. සංඥාව අඳුන ගන්න හැඩකාර මුදු ඇඟිල්ල. ඒක කවුරුද දන්නවනේ මුද්ද ඇති සමහර විට ඇති. හැඩකාර මුදු ඇඟිල්ල තමයි සංඥාව. එහෙම අඳුන ගන්න. ඊළඟට චේතනාව හඳුන ගන්න මේ හිතුවක්කාරය. යානේ අර අන්තිමට කාගෙන යන්නේ අත්ල හිතුවක්කාර මැදඟිල්ල. මැදඟිල්ල දිගයිනේ හිතුවක්කාරය චේතනාව. ඈ චේතනාව හමනේ ඔක්කොම වේගන. ඔන්න ඊළඟට පස්ස දැන් එන්නේ පහුවේ එන්නේ පස්ස. පස්ස තමයි
ගබරකාර ගබරඟිල්ල.
එහෙම හිතාගන්න.
ගබරකාර ගබරඟිල්ල.
අන්තිමට තියෙන්නේ කවුද? මහපටඟිල්ල නේද? එතකොට එයාට අපි කියමු ක්‍රියාකාර මහපටඟිල්ල. එයා තමයි මානසිකාරය. ඕනේ දැන් ඇඟිලි පහ තේරුම් ගත්තා නේද? ඒක තුලින් හිතා ගන්න මිටමලුව ගත්තට පස්සේ මහපටඟිල්ල ළඟ තියෙන්නේ අර පස්සනේ. ඔන්නෝකයි. ඉතින් මේවා මේ ඇත්ත වශයෙන් පොත කියන උපමා නෙවෙයි. නමුත් අපි මේ කාරණා තේරුම් කරන්න මේ මේකින්ගේ ඇඟිලි වලින්වත් තේරුම් කරන්නයි මේක සැරේ කියන්නේ. ඊට පස්සේ නම් මේ පින්වතුන් අඩු ගන්න මේ පින්වතුන් සැක කරන්න එපා බුද්ධ වචනය ගැන. අන්න අර කියාපු නාම ධර්ම ඒ කියන්නේ ඔන්න ඊළඟට තව ටිකක් හිතට කාවද්දන යමක් කියන්නම්. දැන් මේ පින්වතුන් සමහරු දන්නේ නැති ඔය මෙතන ඇති සමහර නීතිවේදියෝ අරගොල්ල මේගොල්ලෝ අපිට වැඩිය අවබෝධය ඇති අය ඇති. මෙහෙම එකක් තියෙනවා. ඔය හොරකමක් මිනීමැරුමක් වගේ නඩුවක් වුණාම සමහර නඩු තියෙනවා සාක්ෂිකාරයෝ නැහැ. සාක්ෂිකාරයෝ නැති වෙනකොට නඩුව අහක දාන්න සිද්ධ වෙනවා. එතකොට කරන්න එක්තරා උපක්‍රමයක් එක්තරා ක්‍රමයක් දීලා තියෙනවා නීති ශාස්ත්‍රයේ. මොකද්ද? ඒ අපි හිතමු විත්තිකාරයෝ පස් දෙනෙක් ඉන්නවා බරපතල හොරකමක් කරලා. ඉතින් සාක්ෂි දෙන්න කෙනෙක් නැහැ. එතකොට අවසර දීලා තියෙනවා එයින් එක්කෙනෙකුට සමාව දෙනවා. සමාව දීන සමාව දෙන්නේ මොකද? තමුසේ සම්පූර්ණ සත්‍යය කියන්න ඕන. තමුසේ නිදහස දෙන සම්පූර්ණ සත්‍යය කිව්වොත් කියලා ඒ විත්තිකාරය සාක්ෂිකාරය කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙත් එහෙමයි කියලා හිතනවා. මේක විසඳ ගන්න බැරි එකක්. මේ විඥාන මායාව පිළිබඳ ගැටලුව ඍචිවරුන්ටවත් මේ ලෝකේ කාටවත් තෝරගන්න බැරි වුණ එක මැදුම් පිළිවෙතකින් බුදුරජාණන් වහන්සේ විසඳගත්තු ආහාරය පෙන්වන්නයි මේ උපමාව ගත්තේ. මම ওই නීතිඥව තරම් ඕව මොකක්වත් දන්නේ නැහැ. වෙඩින් ගෙදන්නවා. ඉතින් ඒක නිසා ඒක හේතුවෙන් දැන් මම තේරුම් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් වර මහපටැඟිල්ලනේ දැන් මානසිකාරය තමයි මහපටැඟිල්ල. එයා තමයි මේ මෙච්චර කාලයක් අයෝනිසෝ මනසිකාර හැටියට මේ මහපටැඟිල්ල තමයි අපිව සංසාරය අරන් ආවේ අයෝනිසෝ මනසිකාර. මොකද එයා සම්බන්ධයි සුලඟිල්ලටත් සම්බන්ධයි. මම කියනකොට ඕන මෙතෙක් තේරුම් නැත්නම් තේරුම් ගන්න. සුලඟිල්ලටත් සම්බන්ධයි, මුදුඟිල්ලටත් සම්බන්ධයි, මැදඟිල්ලටත් සම්බන්ධයි, දබරඟිල්ලට සම්බන්ධයි. එයා හුඟක්ම සම්බන්ධකම් පවත්වන්නේ අන්න අර කියාපු දබරඟිල්ලත් එක්කයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත මේ පස් දෙනාගෙන් පෙනුමටත් ලොක්ක තමයි මේ මානසිකාරයා. එයා මෙතෙක් අයෝනිසෝ හැටියට ඉඳලා තමයි මේ කියාපු හොරකම කළේ. බුදුරජාණන් වහන්සේ කරේ මොකද? මෙයා යෝනිසෝ මානසිකාර කරගත්තා. අපට කතන්තරේ හරියට කියන්න ඕන. එතකොට නිදහස දෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඒ යෝනිසෝ මානසිකාරය තුලින් තමයි යම් අවස්ථාවක මෙන්න මේ නාම රූප ගැටලුව මිස්ති ගන්න පුළුවන් වන්නේ. මේක පුංචියට තේරුම් ගන්නව නම් අර අපි හිතමු ඒ දඬු උඩ බල්ලා. ඒ දඬු උඩ බල්ලා අර විදියට බලබල ඉන්නේ අයෝනිසෝ මනසිකාරය නිසානේ. එහෙම බලබල ඉන්න අතරේ හිටි ගමන්ම තේරෙනවා, ආ මම මේ බලන නිසා මේ පිනේ. මෙතෙක් පෙනෙන නිසා බලනවා කියලා හිතපුක බලන නිසානේ පෙනෙන. අන්න අර සියුම්ම නැවත නැවත බලනකොට යම් වෙලාවක අර අයෝනිසෝ කියන වැරදි මේක ඉවත් වෙලා ඔන්න හරි දැක්ම පැහැලුණා නේ. ඊට පස්සේ බලන්නේ නැහැ. ඒ වගේම නාසිරස් ගැන හිතන් ඒකද මේ පින්නතුන්ට අපි බෙදලා දීලා ඇති කල් අවස්ථා නේද අපේ පොතපතේ දැන් එනවා. අර නාසිරස් කතාවේ ඒ ග්‍රීක තරුණිය පිළිබඳ කතාවේ යම් නවීකරණයක් අපිට කරන්න සිද්ධ වුණා. ඒ කතාවේ තියෙන්නේ ග්‍රීක තරුණයා දිවි පුදලා අන්තිමට ඒ පිදුරු තැන තිබුණු මාලකට නාසිරස් කියන නමක් දුන්නා. ඉතරයි කතාව එච්චරයි. අපි ඒක නවීකරණයක් කළා. ඒ මැරිච්ච තරුණයාට පණ දීලා එයා නැගිටවලා අරගෙන ඊළඟට අන්නර කියාපු සංදිස්ථානයේ අර නොපෙනී ගිය දෙවඟන, ඒ කියන්නේ දියරැලි නිසා නොපෙනී යන දෙවඟන නැවත වළඳ ගන්නවා. යම් වෙලාවක ඒ තරුණයාට හිතුණා නම් අනේ මේ ඇත්ත වශයෙන් දියේ ඉන්න කෙනෙක් නෙවෙයි නේද, මේක මම මේ බලන නිසා නේද පෙනින්නේ කියලා ඒ ටික තේරුම් ගත්තා නම් අන්න එතන ඉඳලා එයාට අර අපි පෙන්නුවේ ඒ අර ඒ සම්බරන් යෝනිසෝ මනසිකාරය තුළින් සෝවාන් ඵලය දක්වාම යන්න තිබුණා. නමුත් ඒ ග්‍රීක තරුණයා මලා. ඉතින් කොහොම හරි මෙතනින් පෙන්නුම් කරන්නේ මේ මනසිකාරය තමයි ප්‍රධාන. ඒකයි බුදුරජාණන් වහන්සේ අර අයෝනිසෝ තත්ත්වයෙන් යෝනිසෝ කරගත්තු හැටිය ඔන්න යම් අවස්ථාවක පැහැදිලි වෙනවා. අපි තව කතාවක් කියමු. ඒක ටිකක් අලුත් වෙන්න පුළුවන්. මේ පිනිඳුන් ඔය පර්ණතාලේ අර ඔය ග්‍රීක වැඩිහිටි ඉන්න කතන්තරේ වලින් වැඩක් නැහැ. අපේ උම්මග්ග ජාතකයේ කවුරුත් කියලා ඇති. උම්මග්ග ජාතකයේ බොහොම පරණ කට්ටිය හොඳක් කියවපු කතා. ඒක දිග ජාතක කතාවක්. ඉතින් දැන් ඒවා බොහෝ දෙනා දන්නේ නැහැ. නමුත් ඒකේ ලස්සන උපමාවක් තියෙනවා. මැණික් මණි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒකෙ මෙන්න මෙහෙම කතාන්තරයක් තියෙනවා. මම කෙටියෙන් කියන්න බලන්න. මියුළු නුවර වේදේහ රජුරවන්ට අහන්න ලැබුණා. ඒ නුවර දොරටුව ළඟ පොකුණේ මැණිකක් තියෙනවා කියලා නගරවාසී නැවිල් කිව්වා. ඉතින් රජුරෝ රජුමන්ට හිටියා පුරෝහිතය ගන්න. ඉතින් අර පරණ පුරෝහිත සේනකට කිව්වා මේ මැණික ලබා ගන්න කියලා. සේනක මොකද කරේ? ගිහිල්ලා අර ගමේ මේ රණ්නුවර මිනිසුත් එකතු කරගෙන මේ බැලුවාම ඇත්ත තමයි මේ මැණිකක් දිනෝ මේ පොකුණේ. ඉස්සලම පොකුණේ හිස් කරා, වතුර හිස් කරා. බලනකොට හම්බුන්නේ නැහැ. ඒ සැරේ මඩත් තහක් කරා. ඒත් නැහැ. ඊට පස්සේ හාරලත් බැලුවා. ඒත් නැහැ. ආයිත් මෙන්න වතුර පෙරනකොට මැණික තියෙනවා. ඔහොමම කීප සැරයක් පොකුණ හිස් කරලා බලලා බැරි මතන ඇවිල්ලා රජුන්ට කිව්වාම රජුරෝ මොකද කරේ? මහෝෂධ මහා බෝධිසත්ව මහෝෂධ පඬිතුමාට බාර දුන්න වැඩි. බාල නමුත් ඒ මහෝෂධ පඬිතුමා. එතුමා ගිහිල්ලා විලේ ඒක බැලුව හැටිය තේරුම් ගත්තා. මෙතන නෙවෙයි මැණික තියෙන්නේ. මේක මේ පොකුණ ළඟ තියෙන අර තල් ගහේ වෙන්න ඕන කියලා හිතලා ඒ රජුරෝත් ඉදිරිපිටම තලියක දාලා බලන්නේ කිව්වා. තලියක් අතට දාලා බලනකොට තලියෙත් තියෙන මැණික. ඉතින් රජුවන්ට තලක ගන්න බෑ. එහෙනම් කොහෙද මැණික කියලා ඇහුවා. නැහැ අන්න අර තල් ගහේ කපුටු කැදල්ලේ තියෙනවා. ඕන් මිනිහෙක් දාලා ගෙන්නවන්න කිව්වා. ඒක යන මිනිහෙක් ගිහිල්ලා ඒක මැණික ගෙනාවට පස්සේ රජුවන්ට දුන්නා. ඔන්න එතකොට ඕක ආශ්‍රයෙන් මේ පිනක හිතා ගන්න පුළුවන්. අයෝනිසෝ මනසිකාරය තුළින් සේනක මොකද කරේ? අර වතුරේ මැණිකක් තියෙනවා කියලා හිතාගෙන ඒක හාරලා බැලුවා. මහෞෂධ ගණිතමාගේ ප්‍රඥාවට විශ්ේ වුණා. මේක මේ වතුරේ ඡායාවක් පමණයි. ඉතින් ওই කතාන්තර තුල තවත් ගැඹුරට යන කාරණයක් තියෙනවා. දැන් මේ පින්නතුන්ට අර අපි තේරුම් කර ගාථාවේ තියෙනවා මෙහෙම එකක්. කුතෝ සරා නිවත්තන්ති ඒ ගාථාවේ අපි මතක් කරගත්තත් කොතනද දියවැල් නවතින්නේ? කොතනද නාම රූපේ නිරුද්ධ වෙන්නේ? උත්තරේ තියෙන්නේ කොහොමද බුදුරජාණන් දුන්නේ? යත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාධති. අතෝ සරා නිවත්තන්ති යම් කෙනක පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහබුද්ධ ධර්ම නගාතති කියලා කියන්නේ පින්වතුනි ප්‍රතිෂ්ඨාවක් නොලබාද. අර කියාවු රූප ධර්ම ප්‍රතිෂ්ඨාවක් යම් තැනක නොලබාද අන්න එතනිනු ඉදියවල් ආපහු හැරෙන්නේ. ඒක මෙච්චර කාලයක් මේ කච්චිට තේරුම් ගන්න බැරුව තියෙන මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් දැන් මේ උපමාව වුණත් කෙනෙකුට හිතා ගන්න පුළුවන්. එතකොට සේනකගේ දර්ශනයට අනුව වතුරේ මැණිකක් තියෙනවා. ඉතින් ඒක නිසා අර පඨවි ආපෝ තේජෝ වායෝ ඒවා තුල ප්‍රතිෂ්ඨාවක් ලැබුවා මැණික. නමුත් අන්න මහෞෂධ පඬිතුමාගේ දර්ශනය අනුව මේක පිළිමෙවක් පමණයි. ඒක නිසා හරවන්න දෙයක් නෑ මෙතන. ඒක තුල ඔන්න දැන් අපි ඒක මතක් කරගන්න තව ඔයිට කල්නොත් අපි මේකත් වගේ අපි පොත්පත්වල පෙන්නපු ඔකටත් එක ගැළපෙන වටිනා සූත්‍රයක්. ඒක කීවඩ සූත්‍රය කියලා එකක් තියෙනවා. දීගණිකායි තාම ගැඹුරුයි එක. ඒක බොහෝ උගතුන්ට තේරුම් ගන්න තමාරුයි. ඒකේ තියෙන කතන්තරේ බැලුවම හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක ගෘහපතියෙකුට ඒක කියන්නේ මේ භික්ෂු සංඝයාගෙන එක්තරා සංඝ නමක් නමවත් දක්වලා නැ එක්තරා භික්ෂුවක් පිටිවිල්ලක් ආවලු. දැන් කාලේ හරියට මේ කාලේ ඉන්නේ විද්‍යාඥයින් වගේ. හිතලා තියෙනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහබූත ධර්ම කොතැනකද නිරුද්ධ වෙන්නේ? සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙන තැනක් තියෙනවා කියලා හිතාගෙන මේ භික්ෂුව ගියේ නෑ බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ වෙනුවට කරේ මොකද්ද? ඒ තමන් කිත් තිබුණා ධ්‍යාන ශක්තිය. ඒ තුලින් ඇති කරගත් එකට කියන්නේ දේවයාන කියලා. ඒ ශක්තියක් ඇති කරගත්ත ඒ ධ්‍යාන ශක්තියින් තුලින් අභිඥාලාභියෙක් වෙන්න ඕන. දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් උන්හට යන්න, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වලට යන්න කිසිම වියදමක් නැතුව. ඉතින් ඒ විදිහට එක එක දිව්‍ය ඉස්සර දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ඇහුවා කොතනද මේ මහා භූත ධර්ම නැති වෙන්නේ. ඒගොල්ලන්ට කිව්වා අපි නම් දන්නේ නැහැ, අන්න ඉහළ ධර්ම එකෙන් අහන්න කියලා. ඔහොම මොම තල්ුවෙල කියලා අන්තිමට මහා බ්‍රහ්මයා ළඟට ගියාම එයාට ලැජ්ජයි කියන්නේ දන්නේ නැහැ කියලා. එයා ටිකක් ඇත්තකට කතා කරලා කිව්වා මං නම් ඕක දන්නේ නැහැ, අයි මෙච්චර දුර ආවේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. ඔන්න ඊට පස්සේ මේ භික්ෂුව ඇවිල්ලා අන්තිමට බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා මේ කොතනද මේ පඨවි ආපෝ තේජෝ වායු කියන මහා භූත ධර්ම නිරුද්ධ වෙන්නේ, මේවා සම්පූර්ණයෙන්ම නැති වෙන තැනක් ඇදේ කියලා මේ හාමුදුරුවෝ හිතුවේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම එකක් කිව්වා. මාන ඔහොම නෙවෙයි ඔය ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. ඔහොම නෙවෙයි අහන්න තියෙන්නේ කියලා ඇසිය යුතු ප්‍රශ්නේ ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ දැක්වුවා. මෙන්න මෙහෙමයි මහාන ප්‍රශ්න අහන්න ඕනේ. කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති කත්ථ දීඝං ච රස්සංච අනුං ථූලං සුභාසුභං කත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඔන්න ඉස්සෙල්ලා ප්‍රශ්නේ හරි. ඒ ප්‍රශ්නේ තේරුම ඉස්සෙල්ලා කියලා හිටමු. මේ බුදුරජාණන් වහන්සේ අර භික්ෂුවට කියනවා මම උත්තරය දෙන්නම්, හැබැයි මෙන්න මේ ප්‍රශ්නෙටයි මම උත්තර දෙන්නේ. ওই ප්‍රශ්නේ වැරදි. එතකොට කියන්නේ මොකද්ද? කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. අන්න එතනත් අර ගාදති වචනේ තියෙනවා. කොතනද පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ? විනාශ වෙනයක් නැති වෙලා යනක් නෙමෙයි. ප්‍රතිෂ්ඨාවක් නොලබන්නේ කොතනද? කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. ඒ වගේම ඔන්න ඊළඟට වටිනා වචන කීපයක් තියෙනවා. කත්ථ දීඝං ච රස්සං ච අනුං ථූලං සුභාසුභං. කොතැනද දිග කොට, දීඝං ච රස්සං ච කියන්නේ දිග කොට, අනුං ථූලං කියන්නේ මහත් සියුම්, ඊළඟට සුභාසුභ කියන මෙන්න මේ ભેද අනික හොඳට මතක තියාගන්න. කොතැනද මෙන්න මේ කියආපු දිග කොට, පළු සියුම්, ඊළඟට සුභාසුභ කියන මේ ભેදත් ඒවත් අන්තිමට කත්ථ නාමං ච රූපං ච අසේස. ඒ වගේම නාම රූපත් නැති වෙන්නේ. ඉතින් ඊළඟට එහේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ හදලා එතන උපරුජ්ජති කියන වචනේ එතන දන්නේ. අර නිරුජ්ජති නෙවෙයි. නිරුද්ධ වීමක් නෙවෙයි උපරුජ්ජති. ඒ වලක් වාලන්නේ කොහේද? ඒ උපරුෝධණය වෙන්නේ කොහේද කියලා එහෙම ආන්නේ කියලා ඔන්න ඊළඟට බුදුරජාණන් දෙන උත්තරේ තමයි දීර්ඝ කාලයක් තිස්සේ බොහොම ඔබතුන්ට ගැටලුවක් වෙලා තිබුණේ. ඒ කියන්නේ මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝපභං. එත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති එත්ථ දීඝං ච රස්සං ච අනුං ථූලං සුභාසුභං එත්ථ නාමං ච රූපං ච අශේෂං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේතං උපරුජ්ජති. ඉතින් එතන ඊනාට දෙන උත්තරේ ඔන්න එක මහා ගැටලුවක් වෙලායි තියෙන්නේ බොහොම ගතුන්ට. මේකයි අදහස් අපි මේ තෝරන ආකාරයට. බුදුරජාණන් ප්‍රකාශ කරනවා අනිදස්සන විඥාන කියලා දෙයක් තියෙනවා. දැන් මෙතෙක් අපි අර මැණික් පොකුණේ මැණික ගැන කිව්වහම ඔන්නේ තේරුම් ගන්න පුළුවන් අනිදස්සන කියන්නේ මොකද්ද. එහෙම නැත්නම් නාසිසස් කතාව හිතුවත් හිතා ගන්න පුළුවන්. ඒ නාසිසස්ට අර වතුරේ නිදර්ශනයක් තිබුණා. අර යම් වෙලාවක ප්‍රඥාවාම නම් වතුර අනිදස්සනයි. වතුර පෙන්ණුම් කරන්නේ දෙවගෙන. යම් වෙලාවක ප්‍රඥාවාම නම් වතුර දෙවගෙන නැහැ. දෙවගෙන පිළිබඳ විඥානය ඉවරයි. ඒක ඉවරයි. ඊළඟට තමයි අර පුගුණි තිබුණ මැණික් විඥානයේ රජුරවන්ට තිබුණ සේනකට තිබුණා. ඊට පස්සේ ඒ පටවියා පෝතේජෝ සුභා සුභ දිග කොට කතන්තරේ ඔක්කොම ඉවරයි. මහෞෂධ පඬිතුමා දැක්කා මෙතන නෑ මේක වතුර. අර ඒක තමයි විඥානං අනිදස්සන. මම දැන් හිතා ගන්න අනිදස්සන යමක් පෙන්ණුම් කරන්නේ නෑ. ඉදාපාණි නෑ කියන එක අනිදස්සන කියන වචනේ තියෙන්නේ. විඥානං අනිදස්සන. යමක් පෙන්ණුම් නොකරන විඥානේ මොනවද පෙන්ණුම් නොකරන්නේ? අන්න රූප ධර්ම. පඨවි ආපෝ තේජෝ වායෝ ආශ්‍රයෙන් ගන්න රූප සංඥාව. ඒකම අන්න අර වචනට ඉදන් උපකාර වෙනවා. බුදුරජාණන් වහන්සේ අරකට එකතු කර භික්ෂුව අහපු ප්‍රශ්න වලට තව එකතු කරන මේ වචන කීපයක් ඒක ඉතාමත්ම වැදගත්. කත්ථ දීඝං ච රස්සං ච. දිග කොට
සිං රළු.
සුභ අසුභ ඔය ඔක්කොම රූපයත් එක්කනේ යන්නේ. රූප ධර්ම එක්කනේ. හොඳට තේරුම් ගන්න. එතකොට ඒ අන්නේ අර නා ඒකම අන්තිමට කියනවා එතනම තමයි නාම රූපය
සමස්ත වශයෙන් උපරෝධණය වෙන්නේ.
එතකොට විඥානස් නිරෝධේන යත් හේතං උපරුජ්ජති කිව්වේ අර කියාවු අபிසංකත විඥානේ, අර වැරදි විඥානේ, මණික් විඥානේ, නාසිසස්කි දෙවගණ විඥානේ ඒක නිරුද්ධ වෙලා තමයි. ඒක නිරුද්ධ වෙන්නේ අන්න අර කියාවු සබ්බතෝ පබ විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ උපමං කිව්වේ හැම පැත්තෙම ආලෝකය ආවනම් දැන් ඒක ආයි මතක් කරගන්න දැන් මේ මිසින්දට උපමා රාශියක් දීලා තිනෝ සිනමා උපමාව දැන් මතක් කරගන්න අර තිරේ අර ලස්සන නලගනන්න එහෙම දකින්නකොට මේ පින්නතුන්ට හිතෙනවා ඇති අනේ ගිහල නැඳ ගන්න නැත්නම් හොඳයි කියලා නාසියස් වගේ නෙමෙයි අන්න අර තිරේ තියෙන ඒවා අනුත් අතිර බව තේරෙන්නේ ආලෝකය ආවහමනේ සිනමා ශාලාවේ ආලෝකය ආවහමනේ තිරේ වෙනම තියෙන මාරව පලාවතකන ඒ වගේ තමයි නාසිසගේ වැටවීම. ඒ වගේම තමයි අර මහෞෂධ පණ්ඩිතයන් අරක කිව්වට පස්සේ රජුරුවන්ට සේනකට උනත් තේරෙන්නේ නැති වතුරේ නෑ මේක. අන්න ඒ විදිහට ඒකයි විඥාන අනිදස්සනං ඒක වෙන්නේ අනන්තං සබ්බතෝ පමං මොකද්ද ප්‍රභාත් ප්‍රඥා ප්‍රභාත් විභෝම අවස්ථාවල කියලා කියනවා. ඒවා සමහරු මේ බුදුරජාණන් වහන්සේ නිකමට කිව්වයි කියලා හිතන්නේ. බුදුරජාණන් වහන්සේගේ ප්‍රභාව පිළිබඳ දේශනාව මහා ප්‍රබල දේශනාවක්.
අතසෝ ඉමා භික්ඛවේ ප්‍රභා මහණෙනි ප්‍රභාව හතර දෙනකි කතමා චතස්සෝ කවර සතර දෙනෙක්ද චන්ද ප්‍රභා චන්ද්‍ර ප්‍රභාව සූර්ය ප්‍රභා සූර්ය ප්‍රභාව අග්නි ප්‍රභා අග්නි ප්‍රභාව පඤ්ඤ ප්‍රභා ප්‍රඥා ප්‍රභාව අන්තිමට කියනවා ප්‍රඥා ප්‍රභා
මේක නිකන් වචනයක් කියලා මෙතෙක් හිතුවේ අන්නේ ප්‍රඥා ප්‍රභාව තුලිනුයි එතකොට මේ සත්‍ය හැටියට පේන අර මායාත්මක පැවැත්ම ලෝකයේ තියෙන මේ ආයතන හය තුනි නාම රූපේ දැන් නාම රූපියත් අර විදිහේ දෙයක් නම් නාම ස්වરૂපයක් නම් ආක නාම මාත්‍ර රූපයක් නම් ඒක ආශ්‍රයෙන් සලායතන තුල කරන්නේ මොකද්ද හයකට බෙදලා අන්න පිළ දෙකක් හැදුනා ඇයි රූපයයි කනයි සද්දයයි ওই විදිහට පිළ දෙකක් හැදිලා ඒ කරන හරඹෙන් තමයි මේ අපට ලෝකයක් සලායතන ලෝකයක් ලැබිලා තියෙන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේ ලෝකය හැඳින්වන්නේ සලායතනමයි ලෝකේ ඇහැයි කනයි ඔය කියන ඒ විදිහට ඒ ද්වේතාව තුල මුළු මහත් ලෝකය තියෙනවා. අන්තිමට හිතයි හිතවිල්ල. අන්න එතකොට ඒ සලායතන ලෝකේ තුල තමයි යන්න අර ඔක්කොම දේවල් අපි මේ හිතන ඒවා එතකොට නිරුද්ධ වෙන්නේ. ඉතින් බය වෙන කෙනෙක් ශූන්‍යතාවය කියලා නම් කරන්න දෙයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ඒක නිින්දෙන් අවදි වීමක් කියන්නේ. ලෝකයා නිින්දක ඉන්නවා කියලා කියන්නේ හීනකින් දකින දේ නැගිට්ටට පස්සේ නැති වුණාට ඉතින් අඬන්න දෙයක් නැහැ. නැති දේ නැති හැටියට කියන එක නේ යථාභූත ඥානෙ. එතකොට ඒ ප්‍රඥා ප්‍රභාවට තේරුණා මේක නාම රූපය කියන එක තේරික තමයි බොහෝ අවස්ථාවල අපි මේ උද්දේත පාට බොහෝ හිතට ආවත් අපිට ඔක්කොම කිව්වේ නැතත් මෙන්න මේ ටික කියමු. දැන් තැනක තියෙනවා තන් නාම රූපස්මින් අසජ්ජමානං අකිංචනං නානුපතන්ති දුක්ඛ. නාම රූපවල ඇලින්නේ නැහැ කියලා. එතකොට ඒ අකිංචන තත්ත්වයේ තුල තියෙන්නේ ඊට පස්සේ ඇලුම් කරන්න දෙයක් නැහැ එතන. ওই විදිහට ඒ නාම රූපයේ ස්වභාවය ගැන ප්‍රකාශ කළ තියෙනවා අනත්ත්‍යනි අත්තමානින් පස්ස ලෝකං සදේවකං නිවිට්ඨං නාම රූපං ස්මින් ඉදං සත්‍යන්ති මඤ්ඤති. ආත්මයක් නැති තැනක ආත්මයක් දකින්න ලෝකයා දිස බලල නාම රූපේ ඇතුල් වෙලා නාම රූපිත උට ඇතුල් වෙලා මේක සත්‍යයි කියලා ලෝකයා හිතනවා. අන්න අර නාසිසස් වගේ සේනක වගේ. ඉතින් ඔන්න ඔය තත්ත්වයයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. අර කියපු ප්‍රඥා ප්‍රභාව ඔය විද්‍යාව කියන වගේ දෙයක් නෙවෙයික මහ පුදුම දෙයක්. ඒ අර ඒ අන්ධකාරය තුලයි එතකොට අපිට හිතන්න තියෙන්නේ මේ අන්ධකාරය තුල අපි මේ සත්‍ය හැටියට ගන්න මේ ඇහැට පේන රූප. ඒවා ඉතින් බුදුරජාණන් වහන්සේ සංඥාවල් සියල්ල මිනුගුවක් කිව්වේ ඒකනේ. ඒ කියන්නේ ඒ ටිකත් අපි තව ටිකක් කියමු. එතෙන්දී වෙලාව තියෙන හැටියට කිව්වොත් එක්තරා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒ දැන් ද්වේතාව පිළිබඳව අපි අර කලින් කිව්වා එකට අදාළ සූත්‍රයක්. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මච්චදා කියලා. ඊටම වටිනා සූත්‍රයක්. ඕකේ කෙටියෙන් කිව්වොත් යම් කෙනෙක් තුසිතනි පාතේ තිස්ස මෙත්තේ සූත්‍රයේ තියෙන ඒකම සංඝයා වහන්සේලා කොයිතරම් ගැඹුරුද කියලා බුද්ධ කාලයේ සංඝයා වහන්සේලා හය නම මේ පුංචි ගාථාවට විවරණ හයක් දීලා තියෙනවා. පුදුම සම්මන්ත්‍රණයක්. ඒ විවරණ ඒ මේ කියන්නේ මොකද්ද විවරණය? මජ්ජේ මන්තා නලිප්පති යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝද සිබ්බනි මන්තය. යම් කෙනෙක් උභන්තේ කියන්නේ උභයාන්තය අන්ත දෙක. යම් කෙනෙක් අන්ත දෙක කොන් දෙක හරියට තේරුම්ගෙන මැද ප්‍රඥාවෙන් නොවැළේද ඔහුට මම මහා පුරුෂයයි කියමි. ඔහු මේ තණ්හාව නැමැති මහංකාරියකින් බේරිලා ගියා. තණ්හාව නැති මහංකාරියෙන් ඕක ගැන අපි නානා විද දීර්ඝ විවරණ කළා තියෙනවා. අවස්ථාවන් කිව්වොත් අර කියාපු විවරණ හය තුලින් හයෙන් විවරණ දෙකක් තියෙනවා මේ අවස්ථාවට ගැලපෙන. ඒ ටික කියන්නයි මේ කල්පනා කරේ. මේක ඒ විවරණ හයෙම තියෙන්නේ කොන් දෙකේ තියෙන ධර්ම දෙකකුත් මැද එකකුත්. අන්තිමට ඒවා වියන්නේ මැද අමතක කළ වියන්නේ මේ වියන්නේ ගොතන එක එහෙම නැත්නම් මේ මහන්නේ මැහුම් ගතුම් ගැන හිතන කට්ටිය කවුරුත් දන්නවනේ. ඒ කොන් දෙක යටලනව මැද අමතක කරලා මැද නොතකහරලා. ඉතින් එතෙන්දී මෙන්න මේ අපි කියන්න බලාපොරොත්තු වෙන එකේ තියෙන්නේ එක කොනක් නාමය අනිත් කෝණ රූපය මැද විඥාන මැද විඥාන නම් කාර්ය තණ්හා උන්න දැන් හිතා ගන්න. එතකොට නාමය එක කොනක තියෙනවා, රූපය තව කොනක තියෙනවා, මැදින් තියෙනවා විඥාන. ඔන්න දැන් සලකා ගන්න බොහෝ දෙනා නාම තෝ ධර්ම තෝනකොට විඥානයත් උක අසට දානවනේ. කොයි තරම් වැරදිද? දැන් නාම රූප මෙතෙක් සම්ප්‍රදායගත විවරණය තුල තියෙන පිටිම මේ මහා පරිසම්පාදයේ පිළිබඳ විපරීත අදහස් සමූහය. ඉතින් දැන් පැහැදිලිව පේනවා නාමයේ අන්තයක් රූපයේ අනිත් අන්තයේ මායාත්මක විඥානය මැදින් ඉන්නවා. ඒක නිසා තණ්හාව නැමැති මහුංකාරී කරන්නේ මොකද්ද? අර විඥානයේ තියෙන බව නොතකා හැරලා, විඥානය ඇති වෙන්නේ මේ දෙක නිසායි කියන එක නොතකා හැරලා හැවෙන් කරගන්නවා, රූපයෙන් වෙන් කරගන්නවා. ඉතින් ඒක ඔස්සේ යනවා අර අර කියාපු මිනිගු ඔස්සේ දුවන මුවා දුවන්න වගේ. මෙතන මම ඉන්නවා, අතන වතුර තියෙනවා, මේක පේන පරතරය, මැද තියෙන පරතරය, ඒ ටික හිතන්නේ නැහැ. අන්න ඒ වගේ දා. ඉතින් නාමය එක අන්තයක්, රූපේ කාන්තයක්, මැද විඥානයෙන් හිතෙනවා. ඉන් මහා ඒ කාලේ හිටිය සංඝයා වහන්සේලා කොයි තරම් පුදුම විදියට ජඹුරු අවබෝධයක් මේ එක ධාතාවක් තුල තියෙනවා. දැන් මේ පඬිතෙන්ට වාගදාවක තියෙන වචනයක් අත්වර ගන්න. අර එක ධාතාවට සංඝයා වහන්සේලා හය නමක් පිළිතුරු දුන බුදුරජාණන්සේ කිව්වා ඒ ඔක්කොම හයම හරි. හැබැයි මම මේ අවස්ථාවේ කිව්වේ මෙන්න මේ අර්ථයෙන් කියලා. ඒ හයම හරි කිව්වා එක එක විදියට. එහෙන් පේන එක හයම කර්මස්ථාන. ඔන්න එතකොට ඔය කිව්වේ එක කර්මස්ථානයක් එක සංඝයා වහන්සේ. ඔන්න මේ වගේ තවත් කර්මස්ථානයක් එක තියෙනවා. ඒ හයෙන් මේ දෙකයි කියන්නේ අවස්ථාන කුලව. එකාන්තයක් තමයි ආධ්‍යාත්මික ආයතන 7. අනිත්‍යන්තයේ බාහිර ආයතන 7. ඒවා හිතා ගන්න පුළුවන් නේ. ආධ්‍යාත්මික ආයතන අපි කියාපු ඇස කන නාසය දිවකය මන කියලා හිතා ගන්න. බාහිර ආයතන 6 කියුවේ ඒ වාට අරමුණු වන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන. එතකොට ඒ දෙක නැගින් තියෙනවා, ඒ දෙක දෙපැත්තෙන් තියෙනවා ආයිමත් විඥානීය මැදි. විඥානීය මැදි. හැබැයි තණ්හාව ගැටලන ඔය දෙක ගැටලන. ඒක නිසා තමයි අර නාමයයි රූපය ගැටලන්න වගේ මෙතන ඇහැයි රූපයයි ඒකමින් කරගෙන. දැන් නාමයයි රූපයයි පිළිබඳව නාමය වෙන් කරගෙන වෙනම දෙයක් හැටියට ගන්න, රූපය වෙන් කරේ විදිහට මෙතන ආයතන පිළිබඳව අර විදිහට කියන විඥානය මැදින් ඉන්නවා. අන්න ඒක ආසෙන් හිතා ගන්න ඕනේ. එතකොට මේ විඥාන මායාවේ ඒ ක්‍රියාකාරීත්වය මේකෙන් පෙන්නුම් කරන්නේ. ඒක වහන්නේ තණ්හාව. ඒක නිසාම තමයි එතකොට ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාවක ඉක්ෘත්‍ය තියෙන්නේ මෙහෙමයි. විඥානයත් ප්‍රඥාවත් කියන්නේ මොනවද කියලා යම් අවස්ථාවල ප්‍රශ්න වශයෙන් නගලා තියෙනවා. සංඥා විඥාන ප්‍රඥා ඔය වගේ සමාන වගේ වචන. එතෙන්දි තෝරලා තියෙනවා මෙන්න මෙහෙම. විඥානය කියලා කියන්නේ ඒ කළ යුතු දේ දක්වන්නේ විඥාන පරිඤ්ඤයෙන් ප්‍රඥා භාවයටබ්බ. ප්‍රඥාව වඩනකොට ප්‍රඥාව වැඩෙන්න විඥානයේ යථා තත්ත්වය අවබෝධ වෙනවා. විඥානයේ යථා තත්ත්වය අවබෝධ වෙනවා කියලා කියන්නේ මොකද්ද? මායාවේ යථා තත්ත්වය අවබෝධ වෙනවා කියලා කියන්නේ මායාව නැතිවීම නේද? සිනමා අර්ථිරේ හෝ එහෙම නැත්නම් ඔය තෙලි නාට්‍යයේ තිරේ හෝ ඇති ඒ මුලාව නැති වෙනවා කියන්නේ ඒක එහෙම එතනම නැති වුණා නේද? අන්න එතකොට ප්‍රඥාව වැඩෙන විඥානයේ කිඳා බහිනු. ඒක විඥානස්ස නිරෝධීන කිව්වොත් ඔන්න දැන් තේරුම් ගන්න. විඥානස්ස නිරෝධීන අර කියාපු නාසිසස්ගේ දේවංගන විඥානයත් ඉවරයි, මණික් විඥානයත් ඉවරයි සේනකගේ. ඔන්න ඔහොම දෙයක් තියෙන්නේ. එතකොට විඥානස්ස නිරෝධීන ත්‍ේතං උපරොජ්ජති යන්නේ ගාථාවේ අර්ථය උන කරකා ගන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේම අර භික්ෂුව ඇව්වේ මේ හතර මේ මහා භූත හතර කොහේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි ඉන්නේ හරි සත්වලේ හරි මහා භූත ධර්ම නැති තැනක් ඇත කියලා. බුදුරජාණන් වහන්සේ වෙනුවට පෙන්වුවා මේ මහා භූත කතාවම භූත කතාවක්. මොකද මේ මහා භූත ධර්ම ආශ්‍රයෙන් මේ රූප සංඥාව අරගෙන තියෙන්නේ ඒවා උපාදාන කර ගැනීමෙන්. මේ රූපය කියන එකත් අන්තිමට දක්වනවා ඒක හරි ගැඹුරු කාරණයක් ඉදිරියට තව. මේ ඇත්ත වශයෙන් කියන්නේ හිටියේ ඔක්කොම කියන්න අහම් වෙන්නේ නැහැ. ඒක අවස්ථාවක මම මේ අවස්ථානුකූලව ඒක කෙටි කරලා කියන්නේ. ඉතින් අර ඒ මෙතන කියවනනේ අත්ථ නාමංච රූපංච අශේෂං උපරොජ්ජති. නාමයත් රූපයත් දෙකම නිරුද්ධ වෙන්නේ කොහේද කියන එක මේ පින්නතුන්ට සලක ගන්න බෑ. රූපය කියන එක මේ දැන් කාලේ භෞතික අර්ථයෙන් ගත්තොත්. නමුත් ඒ ටික හොඳට පැහැදිලි වෙනවා දැන් තැන් වල රූප සංඥාව බව. මේකෙන් පෙන්නකොට මේකෙන් සඳහස් කරන්නේ රූප සංඥාවයි නැති වෙන්නේ. මේ මහා බුදු ධර්ම එහෙම නැති කරන්න බෑ, විනාශ කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඉතින් මේ විමුක්තිය සඳහානේ. ඒකෝ විමුක්තිය තියෙන්නේ අර වටවලන්නේ මිදීමනේ. දැන් හරි ආයිත් අතෙන්තෙමු නාම රූපයත් විඥානයත් අතර ලෝකයා නිෂ්පල ගවයේ නිෂ්පල වටවලලක හැරෙනවනම් දැන් පාතාලය ගැන අපි කිව්වා. ඒ පාතාලය දැන් අරව සලක ගන්න පුළුවන්නේ අර පටිච්ච සමුප්පාදයට කිට්ටු කරාම මේ නාම රූප පාතාලයෙන් නැගෙන ඒ ඒ අඩුව උනතා පුරවන්න තමයි අර තණ්හා උපාදාන ආදී වශයෙන් අර තියෙන ඒකෙන් අල්ල ගැනීම තමයි ඊළඟ පංච උපාදානස්කන්ධය හැටියට ඉන්නේ අල්ල ගන්නවා ඊළඟට. ඉතින් ඔන්න ওই ටික අර දියසුලිය පිළිබඳ උපමාවතුල තැන්පත්ත තියෙනවා. ඒ වට්ට කියන කතාව අපි කිව්වේ මේ වට්ට කියන වචනේ අර වැස්ස කියලා ගත්තොත් මේ මේ මොකක්වත් තේරුම් ගන්න බෑනේ. මෙතන කියන්නේ අර දියවැල් නම තියෙන්නේ. ඒක යම් අවස්ථාවක අර අවබෝධය ආවනම් එතකොට අර දියවැල් නැවතුණා කියලා කියන්නේ මොකද්ද? ඒ තැනත්ගේ දියසුලිය එතනින් ඉවරයි. සංසාර දියසුලිය ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ සංසාර දියසුලිය ඉවරයි. පස්සේ බුදුරජාණන් වහන්සේලාගේ සංසාර දියසුලිය ඉවරයි. සොයාගන්න බෑ තවත්. බලන් හිටියට ආයෙන්නේ නෑ. එතනම ඉවරයි. එතකොට රහතන් වහන්සේලාගේ දියසුලිය ඉවරයි. අඬන්න දෙයක් නෑනේ. දියසුලිය තිබුණෙත් වතුර. ජලගන්ධය තිබුණෙත් වතුර. එතකොට විපරීත ප්‍රත්‍යක්ෂකුම නැති වුණේ. දැන් බලන්න අපි ඔය තෝරන සමහරේ වට මේ උච්ඡේදවාදී කියලා සමහර වෙයි බුදුරජාණන් වහන්සේට උච්ඡේදවාදී කිය. කොයි තරම් වැරදි අදහසක්ද? මේ එක ජලකන්දේ මේ ගලහගෙන යන එකේ විපරීත දියසුලියක් තිබුණා. බුදුරජාණන් වහන්සේලා පසු බුදුරජාණන් වහන්සේ දීර්ඝ කාලයක් සංසාරේ අර දියවැල් මේ නිෂ්ඵල රවුමක් යමින් ඉඳලා අන්න ප්‍රඥා අවබෝධය තුන් යම් අවස්ථාවක. එතකොට නාම රූපය අර විදිහට නිරුද්ධ වුණා නම් එතකොට ඊට පස්සේ අර දියවැල් ගලන්නේ නැහෙනේ. අන්න ඒකයි තේ හිතා ගන්න තියෙන්නේ. අර ඒකයි බුදුරජාණන් වහන්සේ කොයි තරම් ගැඹුරු සූත්‍රය ධර්මයක්ද මේක තුල තියෙන්නේ. යම් අවස්ථාවක අර ප්‍රඥා ආලෝකයෙන් මේ මේ මුලාව තේරුම් ගත්තනම් ඒ අර කියාපු විපස්සනා මාර්ගය තුලින් කෙරුණේ එකයි. අන්තිමේදී මානසිකාර්ය අර කිව්වේ මානසිකාර්ය සියුම් කළ අවස්ථාවේ තමයි ඒ යෝනිසෝ මානසිකාර්ය. ඒක නිසා තමයි මේ සූත්‍රයේම සඳහන් වෙන යෝනිසෝ මානසිකාරා අහුපඤ්ඤාය අභිසමයෝ කියලා. යෝනිසෝ මානසිකාර්ය තුලින් ඉපස්සි බෝසතාණන් වහන්සේට ප්‍රඥාවෙන් අවබෝධය ආවා කියලා. යෝනිසෝ මානසිකාර්ය තමයි ප්‍රඥාවේ බීජය. එතකොට ඒකයි ඒක දැනගෙන තමයි අන්න අර කියාපු මහපටැංගිල්ල අර මානසිකාර්යට සමාව දුන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. මේ සංසාරයේ තිබුණු විසඳන්න ඒක නිසා අර මානසිකාර්ය හැබැයි එකක් තියෙනවා. ඒ මානසිකාර්ය ඒ කාරණේ හෙලි කරාට පස්සේ අන්තිමට බඩුත් එක්ක හොරා වුණු වගේ දෙයක් වෙනවා. ඒක සම්පූර්ණ කතාවක් වශයෙන් අවස්ථ කියමු. මේ බඩුත් එක්ක හොරා කිව්වේ මොකද්ද? මේ මානසිකාර්ය නිසා තමයි ලෝකයේ දෙයක් බවට පත් වෙන්නේ. මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාර්යටයි හැම දෙයක්ම හම්බ වෙන්නේ. ඡන්දමූලක වෛද්‍ය වෙනම සූත්‍රයක් තියෙනවා අපි අම්මා අවස්ථාවේ මේ පින්නතුන්ට කියලා ඇත්තෙත් මේ මානසිකාරයේ විශේෂත්වය තියෙන්නේ මානසිකාරය තුලින් තමයි දෙයක් වෙන්නේ. ඒකමයි මහපටැංගිල්ලට ආචාර්ය ලොකු තැනක් ලැබෙන්නේ. ලෝකයේ කෙනෙකුට දෙයක් වෙන්නේ මානසිකාරය මෙනෙහි කරාම නේද? හිතලා බලන්න තමන්ට තියෙන නානාවිද ප්‍රශ්න කියලා මේ අවස්ථාවේ මේ බණ අහනවා. ගෙදර ගිය හැටි ඔන්න ප්‍රශ්නේ මතුන කොහොමද ආවේ? මානසිකාරයෙන්ට කියන්නේ මෙනෙහි කිරීම කියන්නේ. අන්න එතකොට ඒකයි තමන්ට දෙයක් වුණාට අසල් දැසියට ඒක දෙයක්. තමන්ට තියෙන ප්‍රශ්නේ ආනිත් නෑනේ. ඒ ප්‍රශ්නේ තමයි දෙයක් කියන්නේ. ඉතින් ලෝකයා ඔන්න ඔය දේහ දාගත්තේ. ඉතින් අන්තිමට අර මානසිකාරයට සමාව දුන්නට මොකද? එයා කතාව කියනකොට අහුවෙනෝ ලොකුම හොරායයි කියලා. බඩුත් එක හොරා වුණා. බඩුව මොකද්ද? දේ ධම්මා. මනෝ ධම්මා. ඒක තමයි ගැඹුරම එක. ඇහැට වෙන රූප කනට ඇහෙන ශබ්ද වගේ නෙවෙයි. ඉතාම ගැඹුරු දේ තමයි හිතක් හිතවිල්ලක් ගැටි නැතන. ඔක තමයි අල්ලගන්න බැරි. හිතට එන දේ කියලා ගත්ත දේ මොකද්ද? අන්තිමට ඒ ටික කියලා තියෙනවා. ආයිත් මේ පින්නොත්තුට මතක් කරන්න ඕන ධම්මපදයේ මුල් ගාථාව මට නිතර කියන්න වෙන. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. ඒ ටික අර ගාථා දෙකේම තියෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ මෙච්චර කාලයක් හිතුවේ දේවල් කියන ඒවා වෙනම තියෙනවා. මනස පස්සේ යන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මනෝ පුබ්බංගම මනස පෙරටු වෙනවා. ධර්ම පස්සේ නෝ එපමණක් නෙවෙයි මනෝමය මනසෙන්මයි හැදෙන්නේ. මනසෙන්මයි හැදෙන්නේ. අර දියේ මැණික හැදුනේ මනසෙන්. නාසිසස්ගේ ඒ දෙමඟනේ හැදුනේ මනසෙන්. අන්න ඒ தත්ත්වය බුදුරජාණන් වහන්සේ ලෝකයාට පහදා වදැල්ලේ අර මේ මුළු මහත් සංඥා ස්කන්ධයම මිරිඟුකට සමාන කිරීම තුලින්. මේ විද්‍යාඥයන් හිතන හොඳ දෙයක් මේ පින්නතු. ඒ විද්‍යාඥයෝ තියා අපේ මෝඩ කට්ටියත් යන්නේ ඒවා ඒ ඔස්සේ. ඉතින් ඒ කට්ටිය අවිද්‍යාව තුලයි විද්‍යාව කියලා ගන්න. මේ ටික අවබෝධයක් දෙන්න නැහැ. නමුත් ඒ අය සොයන ඒ ටිකට ඩිංගක් හරි මේ ඉංගියක් වැටුණොත් ඔන්න අවබෝධයේ. ඒගොල්ලෝ හිරේ වෙලා තියෙන්නේ දැන් යම් තැනක. අන්න අර කියපු කාරණේ නිසා අන්තිමට බලනකොට අර මානසිකාර සම්භවා සබ්බේ ධම්මා. මානසිකාරය තුලින් තමයි හැම දෙයක්ම වෙන්නේ. අන්තිමට අවබෝධය වෙනවා. එයා තමයි මේ ඔක්කොම හොරකම කළේ. අන්තිමට බඩුවත් එක හුණා වගේ. ඉතින් ඒක වෙන්නේ මොකද? ඒකට හේතුව මොකද? ඡන්ද මූලක අන්න යකින් තියෙනවා ඒකේ ඒ සූත්‍රයේම තියෙනවා ඡන්දය තමයි හැම එකටම මූල. ඡන්දය කියලා කියන්නේ පින්නතුනි තණ්හාවෙම ලාපාට ඡන්දය. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධයටම මූල ඡන්දයයි. ඒ ඡන්දේ නිසා නේද? ඡන්දේ කියලා කියන්නේ ওই ලං තියෙන මෙන්න මේ අය කතා කරන ඡන්දේ නෙමෙයි බල හිතා ගන්න. ඡන්දේ කියලා කියන්නේ ආසාව, කැමැත්ත, ඕනෑකම අනිත් විදිහ අදහස තියෙනනේ ඡන්ද කියන එක. ඒක හිතා ගන්න. එතකොට ඒ ඡන්දේ නිසා තමයි අර දෙවඟනක් පෙනුනේ, ඊළඟට සේනකට මණික පෙනුනේ, රජුන්ට මණික පෙනුනේ, අර මණිකට තියෙන ආශය නිසානේ. අන්න මේ වගේ ඒ ඡන්දය ඒක නිසායි බුදුරජාණන් ශ්‍රී එතෝ තණ්හාව යටින් තියෙන්නේ. අන්න ඒක නිසා තමයි පින්නදුනේ බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ නිවිමුක්තිය ලබන්න නම් අපි කෙටියෙන් කියනවා නම් අවිද්‍යාවත් තණ්හාවත් නැති කරන්න ඕන. අපේ අම්මයි තාත්තයි මරන්න ඕන. සංසාරේ තාත්ත තමයි අවිද්‍යාව, අම්මා තමයි තණ්හාව. ඔන්නෝකයි මාතරං පිතරං හන්තා ඔය විදිහට ධම්මපද ගාථාවේ තියෙන්නේ. අම්මයි තාත්තයි මරන්න කියලා ධම්මපද ගාථාවේ කියන්නේ ප්‍රහේලිකා ගාථාවකින්. එතකොට අවිද්‍යා තාත්තා නීජේ නීවරණියුත් තණ්හා අම්මගේ සංයෝජනයත් නිසා තමයි මෙච්චර කාලයක් මේ සංසාරය ඇවිල්ලා තියෙන්නේ, මේ වටේ කරකැවිලා තියෙන්නේ. කෙටින් ගත්තොත් ඉතින් අර ඒකෙම අන්තිම ඉතාම සියුම් පැත්ත ලහපාට තමයි ඡන්දය කියලා කියන්නේ. යම් ඡන්දයක් යමකට ඇති වුණා නම් යම් තමන්ට නොදැනුවත් මේ ඡන්දය ඉන්නේ, තමන් දන්නේ නැහැ. ඔය හිතේ හැසිරීම බලනම නම් හිත ගමන් හිතවිල්ලක් එන්නේ මොකද කියලා තමන්ටවත් කියන්න බෑ. නමුත් බලනකොට යම් කිසි සියුම් ආකාරයකින් අර හීනයකදී වගේ ඕනෑකමක් මතුවෙනවා. ඒ ඕනෑකමක් මතුවෙනවත් එක මොන එක දෙයක් වෙන එක දෙයක් වෙන ඡන්ද. ඉතින් ඔය හුඟක් දේවල් මේ අපි කෙටිම කිව්වේ. තව අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට කියන්න වෙන මේ දේශනාව අගදිත් මේ පින්වතුන්ට පින තිබුණොත් අපට මන තිබුණොත් තවත් සමහර විට මේ වගේ දේශනා අහන්න ඉඩ කඩ සැලසෙන්න පුළුවන්. එතකොට අද වෙනම මේ කියාපු ටිකෙන් මේ පින්තුන් මෙතෙක් මේ වටිනා සීලයක් රැකලා ධර්මයට හිත යොදාගෙන භාවනාවට හිත යොදාගෙන ඉන්න අවස්ථාවක්. අපි හිතනවා අර උගතුන්ට නොතේරුණත් මේ පින්තුන්ට මේ ධර්ම කාරණා තේරෙන්න ඇත කියලා. එතකොට ඒව උපකාර කරගෙන මේ පින්තුන්ගේ භාවනා මාර්ගය අර කියාපු අර සම්බෝධි සඳහා උපකාර වන මේ විපස්සනා මාර්ගය අපේ මේ තමන් බලාපොරොත්තු වෙන මුත්තමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට මේ විදර්ශනා මාර්ගය විවෘත කර ගන්න අපි ආරාධනා කරනවා. එතකොට මෙතෙක් මෙතෙක් අපි මේ කළ ධර්මයේ දේශනා යම් තාක් අවීචේ සිට අකනිට දක්වා තත්ව කෙනෙක් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසලයක් අනුමෝදන් වෙන්නට කැමති නම් ඒ අනුමෝදන් මෙමෙතින් බලාපොරොත්තු වෙන උත්තමාර්යයන් සාක්ෂාත් කර ගනිත්වා. එසේම මේ පින්වතුන්ටත් හැකිතාකික්මනින් මේ බුද්ධ ශාසනයේදීම මේ ජඹුරු පටිච්චසමුප්පාද ධර්මය තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කළ උතුම් මම මහණන් සාක්ෂාත් කරගෙන තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථාවෙන් එතාවතා චම්හිහි සම්භතං පුඤ්ඤ සම්පත සම්බේ දේවාන් මෝදන්තු සබ්බ සම්පත්ති සබ්බේ දේවාන් මෝදිත්වා බුද්ධන්තු ආකාසට්ඨාදි බුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨාදි බුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දී ආකාසට්ඨාදි බුම්මාට්ඨා දේවානාගාමයි පුඤ්ඤං තං අනුමෝදිත්වා දුක්ඛප්පත්තාති දුක්ඛාභයප්පත්තාති සෝකප්පත්තානි සෝකාහංතු සම්බේ පිපා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකාහංතු සෝකාහංතු සම්බේ පිපා දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි සෝකප්පත්තානි සෝකාහංතු සම්බේ පිපා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බා සබ්බීතියෝ විවර්ජන්තු සබ්බ රෝගෝ විනාශයතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සම්බ සංඝාන් භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස නික්ඛං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛං බලං ආ
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිච්ඡතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.